Honorable Mohanlal Gheru, Garu Kanaka Heratmentuma,
Garu Niyojya Kathanayaka Thumani, Ada Amatyansha Gananawak, Visheshayenma Mahamarga Saha Usas Adhyapanayat, Ewageema Nipunata Sangvardhana Saha Vruthiyame Puhunu Amatyansha Pilibandawat, Karaka Sabha Avasthave Vivadayata Ganna Avasthave Mata Me Avasthawa Laba Deema Pilibandawa Ma Prathamayenma Mage Stutiya Puda Karanawa. Ithin Man Mage Kathawa Arambha Karanna Prathamayen Mahamarga Garu Amatyathuma me avasthave inna nisa etumata ara pasugiya da tibba vivadeyedi etumata matak karapu aakarayata nawathath ma matak karanawa visheshayenma adivegi margeyedi ape pradeshe kagalla district'e rambukkana pradeshe e idam himiyange tiyana gatlu walata tawamath piliyamak labila naha. ඉතින් ඒ වෙනුවෙන් ඔබ තුමා මැදිහත් වෙලා සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා මා මගේ කතාවට කලින් මේ ඉල්ලීම කරනවා.
වෙලාවක අමාත්‍යාංශයට එනෝ නම් ඒ කට්ටියත් එක්ක.
හොඳයි මගේ ලියුමක් තියෙනවා එමෙතුමා මම ගෙනල්ලා
දෙන්නම්. අනුරයාපා මන්ත්‍රීතුමා ආවා කට්ටියකුත් එක්ක. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් තාපිති ඔබ තුමාට මම වෙලාවක් දෙන්නම් කට්ටිය අඩ ගහගෙන ඉන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නේ බලමි අවසන් කරන්න පුළුවන්.
හරි බොහොම ස්තුතියි. අද මා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ කරුණු කිහිපයක් මේ කරු සභාවට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිළිබඳවයි. මා හිතන්නේ ලෝකේ අනාගතයේ තීරණාත්මක සාධකයක් හැටියට තමයි වෘත්තීය පුහුණු සහ මේ නිපුණතාවය මා දකින්නේ. අද ඇයි මේ රටේ ලෝකයේ වෘත්තීය පුහුණුව කියන එක තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක මම හිතන්නේ මේ රටේ පමණක් නැමේ මේ ලෝකෙම ඉන්න තරුණ තරුණියන් හොඳ ආකාරයෙන් තේරුම් අරගෙන තියෙනවා. ඉතින් අපි ඉතිහාසයේ දිහා බැලුවාම මේ රටේ අපේ නිදහස ලබා ගත්තයින් පස්සේ මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ තිබ්බේ සුදු කරපටි අධ්‍යාපන ක්‍රමවේදයක්. එහෙමත් නැත්නම් white collar focus කියන අධ්‍යාපන ක්‍රමවේදය තමයි තිබ්බේ. එදා ඒ අධ්‍යාපන ක්‍රමවේදය මගින් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන උසස් පෙළ සමත් වෙන කණ්ඩායම සහ සාමාන්‍ය පෙළ සමත් වෙන කණ්ඩායම අතරට මේ රටේ රජයේ රැකියාවන් ලබා දීම සඳහා රජයේ රැකියාවන් සඳහා යොමු වෙන්න පමණයි අවස්ථාවක් තිබ්බේ. පරිපාලන සේවය, ගුරු සේවය, ඒ වගේම ලිපිකරු සේවය ඇතුළු රජයේ තිබ්බ සේවාවන් සාමාන්‍ය පෙළ සමත් නම් එක ප්‍රමාණයක් ඊළඟට උසස් පෙළ සමත් වෙලා උසස් අධ්‍යාපනය ලබා ගත්තාම මේ පරිපාලන සේවයට යන්න හැකියාවක් තිබුණා. නමුත් මේ සුදු කරපටි අධ්‍යාපන ක්‍රමවේදය තුළින් 1960 දශකයේ අවසාන භාගයේ වෙද්දී ඒ ක්‍රමවේදය නිසා අපේ රට ඇතුලේ මම හිතන්නේ ප්‍රථම වතාවට තරුණ නැගිටීම් ඇති වෙන්න තරුණයෝ ඒක රාශි වුණා. 70 දශකයේ පළවෙනි තරුණ නැගිටීම ඇති වුණේ මම හිතන්නේ මේක හේතුවක් නිසා. ඊළඟට අය දන්නේ මේ පිළිබඳව එදා 70 ගණන් වල පැවති රජය හඳුනාගෙන 1972 දී මේ රටේ වෘත්තීය පුහුණුව තරුණයන්ව යොමු කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඒ සඳහා තාක්ෂණ විද්‍යාලයන් සමහරක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්කය තෝරාගත් දිස්ත්‍රික්ක කීපයක ආරම්භ කරන්න කටයුතු කරා. ඊළඟට කෘෂි විද්‍යාල කීපයක් ආරම්භ කරන්න කටයුතු කරා. නමුත් මේ වෘත්තීය පුහුණුව එදා ආරම්භ වුණත් ඒ සඳහා වැඩි දායකත්වයක් රජයෙන් ලබා නොදුන්නා. තම දුන්නේ නැහැ. ඉතින් වෘත්තීය අධ්‍යාපනය මම හිතන්නේ එදා හඳුනාගත්ත කරුණු හතරක් තමයි මේ සුදු කරපටි රැකියාව සඳහා එමත් නැත්නම් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යතාවය හඳුනාගෙන තිබුණා. ඊළඟට මේ රැකියාව සීමිත ප්‍රමාණය පිළිබඳවත් හඳුනාගෙන තිබුණා. ඊළඟට උසස් අධ්‍යාපනයේ යොමු නොවන ප්‍රමාණය වර්ෂයෙන් වර්ෂයේ වැඩි වෙමින් පවතුනා. ඊළඟට විවිධ වෘත්ති ශේෂ්ත්‍රයන්ට යම්කිසි දැනුමක් ඇති පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය මේ රටේ ඇතුළේ ඇති වුණා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල විදේශ රටවල විශේෂයෙන්ම මැද පෙරදිග රැකියාවන් වලට යන්න මේ වෘත්තීය පුහුණුවෙන් ලබා ගන්නා සුදුසුකම සහතිකය වැදගත් වුණා. ඒක තමයි එදා වෘත්තීය පුහුණුවේ ආරම්භය. නමුත් අපි 1972 ඉඳලා 2006-07 වෙන කාල වකවානුව දිහා බැලුවහම ඒ සඳහා ඒ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරත් කෘෂි විද්‍යාල ආරම්භ කරත් 100%ක් ඒ සඳහා පිළිතුරක් ලැබුණ නැහැ. ඒ 100%ක් පිළිතුරු ලැබුණ නැති නිසා තමයි සමහරක් වෙලාවට 80 දශකයේ 90 දශකයේදී මේ රටේ වැඩිම ප්‍රමාණයක් ඔය මැද පෙරදිග රටවල්වල හවුස් මේඩ්ල හැටියට එහෙමත් නැතුව නොපුහුණු ශ්‍රමිකයන් හැටියට රැකියාවන් ලබා ගන්න එතර එමත් නැත්නම් පිටරටවල් වලට ගිහිල්ලා රැකියා ලබා ගත්තා. ඉතින් ඊළඟ කාර්යය තමයි මේ පිළිබඳව හඳුනාගෙන පසුගිය රජය වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මේ වැඩපිළිවෙල යටතේ වයිදන්නේ අද මේ අවස්ථාවේදී අපේ ගරු ඩලස් සරහපේරු මැතිතුමා නැහැ. එතුමා අමාත්‍යවරයා හැටියට සිටින කාලයේදී මේ ත්‍රෛතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටවන්න හැකියාවක් ලැබුණා. ඊළඟට කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවක් වෘත්තීය පුහුණු අධිකාරිය නයිට ආයතනය සාගර විශ්වවිද්‍යාල ඊළඟට යුනිවෝටෙක් විශ්වවිද්‍යාලය ඊළඟට යුනිවර්සිටි කොලේජ් කියලා විශ්වවිද්‍යාල මණ්ඩප පහක් මේ රටේ දිස්ත්‍රික්ක පහක ආරම්භ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ අපේ දන්නවා අද වෙනකොට 350,000ක් පමණ 250,000ක් පමණ උසස් පෙළ විභාගයට ඉඳ ගන්නවා. නමුත් වසරේ අවසාන විභාගයේ ප්‍රතිඵල ලබා ගත්තායින් පස්සේ මේ රටේ ඉන්න ඒ සමස්ත අපේ දරුවන්ගෙන් 25,000ක් පමණ මේ පසුගිය වර්ෂයේ වෙද්දි 24,000 ගාණක් තමයි විශ්වවිද්‍යාලයට වරම් ලබන්නේ. ඉතින් 225,000ක් තරුණයන් තමන්ට ඒ අනාගතය ගැන කිසිම හැඟීමක් නැතුව සමහරක් අය වෘත්තීය පුහුණු වලට යමු වෙනවා, සමහරක් අය උසස් අධ්‍යාපනය සඳහා පිටරට යනවා. ඊළඟට සමහ බහුතරයක් මේ රටේ ඉතාමත් කඩිනමින් මුදල් සොයා ගන්න රැකියාවලට යොමු වෙනවා. මේ ත්‍රිවිල් එකක් ලබාගෙන ඒ වගේ එවැනි රැකියා. ඉතින් ඒ නිසා තමයි මේ පසුගිය රජය මගින් අපි මේ විශ්වවිද්‍යාල මණ්ඩප විශ්වවිද්‍යාල සංවර්ධනය කරලා ඒ සඳහා වැඩි ප්‍රමාණයකට දරුවන් ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරනවා වගේම අපේ පාසල් යන දරුවන් සඳහා සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත් දරුවන්ට වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීමේ වැඩසටහන ආරම්භ කරා. ඊළඟට ඒ වෘත්තීය පුහුණුව සඳහා තමයි අපි තාක්ෂණ විද්‍යාව පාසල් ඇතුළට ගෙන එන්න කටයුතු කරේ. උසස් පෙළ සඳහා පාසලේ තාක්ෂණ විද්‍යාව ආරම්භ කරා මහින්දෝදය විද්‍යාගාර තුළින්. ඉතින් මේ තුළින් ඒ ආරම්භ කරයින් පස්සේ අපිට හැකියාව ලැබුණා ඒ දරුවන් හොඳින් සමත් වෙන දරුවන් සියලු දෙනාම විශ්වවිද්‍යාල යුනිවර්සිටි ඇතුළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න. ඊළඟට ඊට වඩා අඩු ලකුණු ප්‍රමාණයකින් සමත් වෙන කණ්ඩායම අර විශ්වවිද්‍යාල මණ්ඩප එහෙමත් නැත්නම් යුනිවර්සිටි කොලේජ් තුළින් වසර තුනක උපාධියක් ලබා ගන්න. ඊළඟට සාමාන්‍යයෙන් සමත් වෙන කණ්ඩායමට තාක්ෂණ විද්‍යාල තුලින් ඩිප්ලෝමාවක් ලබා ගන්න, NVQ 5 ප්‍රමාණයේ සහතිකයක් ලබා ගන්න. එහෙමත් නැත්නම් මේ අසමත් වෙන දරුවන් පවා උසස් පෙළ ඒ භෞතික ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා ඉවර වුණාන් පස්ස අසමත් වුණත් ඒගොල්ලන්ට NVQ 4 සහතිකයක් ලබා ගන්න හැකියාවක් ලැබුණා. මේ තුලින් මේ රටේ තියෙන වැඩබිමේ රැකියා විවෘත වෙනවා පමණක් නැමේ, විදේශ රටවල තියෙන රැකියාව වලට පවා මේ කණ්ඩායමට මේ තරුණයන්ට ඉදිරිපත් වෙලා යන්න අවස්ථාවක් ලැබුණා. ඒක තමයි ආරම්භය. ඒ නිසා අපි විශ්වවිද්‍යාලය සඳහා දරුවන් වැඩි ප්‍රමාණයක් යොමු කරන්න අපි කටයුතු කරනවා වගේම අපේ ඊළඟ කාරණේ තමයි අපි වෘත්තීය පුහුණුව සඳහා වැඩි ප්‍රමාණයක් යොමු කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒ නිසා විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල ඒ සාර්ථක කරගන්න කටයුතු කරද්දී එදා මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණා. ඒ අන්තර් සම්බන්ධතාවයේ තුලින් තමයි මේ සියල්ලක් මේ තරුණයන්ට ලබා දෙන්න හැකියාවක් ලැබුණේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා එදා ඒ වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව. ඊට සමගාමීව අපිට පුළුවන් ආකාරයෙන් අපේ ප්‍රදේශයේ, මගේ ප්‍රදේශයේ, අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණයන් වෙනුවෙන් අපි තරුණෝදය කියන වැඩසටහනක් ආරම්භ කරා. මේ අපිට තියෙන වැදගත්කම තමයි මේ වෘත්තීය පුහුණු ඕන තරම් පාඨමාලාව මේ රටේ තියෙනවා. නමුත් මේ රටේ මේ දරුවන්ට ඒ පාඨමාලාවල් වලට යොමු කරන්න, ඒ පිළිබඳව දැනුවත් කරන්න, ඒ වගේම අනෙකුත් රැකියා අනෙකුත් පාඨමාලාවල් පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි ඒ තරුණෝදය වැඩසටහනක් ආරම්භ කරලා අපි සාමාන්‍ය පෙළ අවසන් වෙච්චි සාමාන්‍ය පෙළ සමත් සහ උසස් පෙළ අවසන් වෙලා ඉන්න තරුණ තරුණියන්ව ඒක රාශි කරගෙන අපි කාණ්ඩ 4කට යොමු කරලා එක පැත්තකින් උසස් අධ්‍යාපනයට යොමු කිරීම, ඊළඟට ඩිප්ලෝමා ධාරීන් බවට පත් කරන ඒ තාක්ෂණ විද්‍යාල වලට යොමු කිරීම, සහතික පත්‍ර ලබා ගන්න ඒ අධ්‍යාපනය සඳහා අවශ්‍ය තාක්ෂණ විද්‍යාල වලට යොමු කිරීම එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ කණ්ඩායම තමයි විදේශගත වෙලා
කාලය නම් ඉවරයි.
ගරු දලස මැතිතුමාගේ කාලයෙන් විනාඩි 5ක් 7ක් විතර ගන්න කිව්වම එතුමා අද සහභාගී වෙන්නේ නැහැ. ඔබ විශ්වාසයි. ඉතින් අපි ඊළඟ කණ්ඩායම තමයි මෙරටේ රැකියා වගේම විදේශගත වෙලා රැකියා ලබා ගැනීම සඳහා කොහොමද පුහුණු ශ්‍රමිකයන් බවට පත් වෙන්නේ කියලා වෙනම දේශනයක් ලබා දෙන්නේ. දැනුම ලබා දීමේ වැඩසටහන. තුන්වෙනි කාරණේ තමයි තරුණයන් යම්කිසි මුදලක් තියෙනවා, එහෙමත් නැත්නම් ව්‍යවසායකයන් බවට පත් වෙන්න, එහෙමත් නැත්නම් ස්වයං රැකියාවක් ආරම්භ කරලා ඉන්පසුව ව්‍යවසායකයන් බවට පත් කරන්න ඒ දැනුම ලබා දීමේ වැඩසටහන. හතරවෙනි කාරණේ තමයි විදේශ රැකියාවන් වලට කෙලින්ම යොමු කිරීම සහ මේ රටේ තියෙන පෞද්ගලික අංශයේ රැකියාවල් වලට යොමු කිරීම. ඉතින් මේ කාණ්ඩ හතර අපි කාලයක් වර්ෂ කීපයක් මම පාර්ලිමේන්තුවට ආවන් පස්සේ වර්ෂ කීපයක් 2013 පමණ වෙනකන් ඒ ක්‍රියාත්මක කරා. ඒ සඳහා එදා රජයෙන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඇතුළු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ සහයෝගය ලබා ගත්තා. ඊළඟට පළාත් සභාවෙන් සහයෝගය ලබා ගත්තා. ඒ තුළින් අපි කෑගල දිස්ත්‍රික්කයේ ඉන්න තරුණ තරුණයන් 2500ක් පමණ අපි ඒ අපේ දැනුම ලබා දීලා ඒ අවශ්‍ය කරන ස්ථානවලට අපි යොමු කරා. මම හිතන්නේ අද වැදගත් වෙන්නේ මුදල් ප්‍රමාණයක් වෙන් කළා ගොඩනැගිලි හදන එක නෙමෙයි, පුහුණු පාඨමාලාවල් ප්‍රමාණය වැඩි කරන එක නෙමෙයි. ඊටත් වඩා අද වැදගත් වෙන්නේ මේ පරණයන්ව ඒ සඳහා යොමු කරන්න ඒ අවශ්‍යතාවය හඳුනා ගන්න. ඉතින් ඊළඟ කාරණේ තමයි අද වෙනකොට මේ පවතින රජය පසුගිය වර්ෂ 3 තුලදී මේ වෘත්තීය පුහුණුවට එහෙමත් නැත්නම් අපේ රටේ ඉන්න තරුණයාට මේ අමාත්‍යාංශයේ තුලින් මොනවද ලබා දීලා තියෙන්නේ කියන එක තමයි අපිට තියෙන ගැටලුව. එමත් නැත්නම් මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුල වෘත්තීය පුහුණුව එහෙමත් නැත්නම් නිපුණතා සංවර්ධනය පිළිබඳව කොයිතරම් වැදගත්කමක් විශ්වාසයක් කොයිතරම් අවශ්‍යතාවයක් තියෙනවද කියන එක අද හඳුනාගත යුතුයි. මේ අවැලේකනේ මම හිතන්නේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි පසුගිය ආයතන ලේකරත් සමග සංසන්දනය කරද්දී මේකේ තියෙන ගනුදෙනු පිළිබඳව එහෙමත් නැත්නම් ගණන් පිළිබඳව අපිට අද විශාල සැකයක් තියෙනවා. පසුගිය වර්ෂයේ මුදල් වෙන් කරපු එක එකෙන් 60ක් 70ක් තමයි අමාත්‍යාංශයට ලැබෙන්නේ. එහෙමත් නැත්නම් අමාත්‍යාංශයෙන් වියදම් කරන්නේ. දැන් අපි 2016 අයවැය යෝජනාව දිහා බැලුවාම මෙම අමාත්‍යාංශයට මිලියන 12,017ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට අවසානයේ බැලුවාම 2016 වර්ෂයේ මේ අමාත්‍යාංශයෙන් 75%ක තමයි ප්‍රගතියක් තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපි සෑම සියලුම අමාත්‍යාංශ දිහා බැලුවාම අපිට අයවැයේ කිසිම විශ්වාසයක් තියාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි මේ තරුණයන්ට එදා රජයට පත් වෙනකොට මේ තරුණයන්ට නොයෙකුත් ආකාරයේ පොරොන්දු දුන්නා. රැකියා දශලක්ෂයේ වැඩපිළිවෙල, ඊළඟට Wi-Fi නොමිලේ ලබා දීම, වොක්සගන් මැනි කර්මාන්ත ශාලාවල තුලින් රැකියා ලබා දීම, ඊළඟට අර පුංචි කාර් එකක් තරුණයාට ලබා දෙන්න හැකියාවක් තියනවා කියලා ඒ පොරොන්දු ගණනාවක් දුන්නා. නමුත් ඒ කිසිම දෙයක් ඉෂ්ට කරන්න බැරි වුණ නිසා අද මේ අයවැයේ වචනවලට සීමා වෙලා තියෙන ගණන් ප්‍රමාණය අපිට විශ්වාසයක් තියන්න බෑ. අපි විශේෂයෙන්ම බැලුවාම මම මේ අයවැය ලේඛනයේ වියදම් දිහා බැලුවාම මේකේ වර්තන වියදම තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඉතාමත් වැඩි ප්‍රමාණයක්. ප්‍රාග්ධන වියදම් තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. ප්‍රාග්ධන වියදම බැලුවාම මේ අමාත්‍යාංශයට ලැබිලා තියෙන ප්‍රමාණය මිලියන 50යි ප්‍රාග්ධනය සඳහා. ඒකෙනුත් මේ අයවැයේ ඇමනුම් දෙකේ තරුණ ව්‍යවසායකයන් සන්නද්ධ කිරීමේ වැඩසටහන යටතේ මිලියන 2500ක් ලැබිලා තියෙනවා රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදල. අමාත්‍යාංශය මොකද්ද? ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය. ඊළඟට මිලියන 2000ක් ලැබිලා තියෙනවා යෞවන සේනාක හරහා කුසලතා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම. අමාත්‍යාංශය ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය. ඊළඟට ස්විට්සර්ලන්ත සහ ජර්මන් රජයෙන් අනුග්‍රහය ලැබී ඇති ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සම්බන්ධයෙන් විද්‍යාල පහක් ඇති කිරීම. ලැබිලා තියෙන ප්‍රමාණය මිලියන 1000යි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය. ඊළඟට කින්නියාවේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන්න මිලියන 50ක් ලැබිලා තියෙනවා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට. එතකොට මේ ගණන් දිහා බැලුවාම 1%ක් පමණ තමයි මේ අමාත්‍යාංශයට ලැබිලා තියෙන්නේ. එදා අර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලේ කිව්වා අර බැසිල් රාජපක්ෂ මැතිතුමා ගාව තමයි ඔක්කොම තියෙන්නේ කියලා. මේ අයවැයෙන් 75%ක් තියෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ගාව කිව්වා. නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද ඒක අනිත් පැත්තට හැරිලා වැඩි බහුතරයක් අගමැතිතුමා ගාව තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ වැඩපිළිවෙල රැකියා සඳහා සූදානම් කිරීම සඳහා මෙතෙන්ට දැවැන්ත මුදලක් මං හිතන්නේ වෙන් කළා තියෙන්නේ මොකද්ද කියන එක අපිට ලොකු ගැටලුවක් වෙනවා තියෙනවා. මේක එක කණ්ඩායමක් පමණක් පුහුණු කරන්න, එක කණ්ඩායමක් පමණක් තමන්ගේ පක්ෂයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න කරනවා නම් මම හිතන්නේ ඒ තුලින් තරුණයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ එදා පොරොන්දු වුණ ආකාරයට. ඒ නිසා අද අමාත්‍යවරයා නැහැ බුද්ධිය පුහුණු පිළිබඳව අද කතා කරනකොට ඒ පිළිබඳව කනගාටු වෙනවා. නමුත් අමාත්‍යවරයා තරුණයෙක් හැටියට අපි හිතනවා මේ පිළිබඳව සලකලා බලලා කටයුතු කරයි කියලා. මේ පිළිබඳව හොයලා බලලා කටයුතු කරයි කියලා. මේ තරුණයන් වෙනුවෙන් එතුමාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම දන්නේ නැහැ කොයිතරම් දුරට එතුමා එකෙන් ප්‍රයෝජනයක් ගනීද කියලා. ඊළඟට තමයි මේ අමාත්‍යාංශ අතර අන්තර් සම්බන්ධතාවයක් නැහැ කියලා කියන්නේ. පසුගිය මේ මාර්ෂය ඇතුළතදී අපි ඉංජිනේරු සභාව ගෙනෙන්න පනතක් ගෙනෙන්න කටයුතු කරා. මේ ඉංජිනේරු සභාව එදා අපි සභාව ඉදිරිපත් කරද්දී අපි කිව්වා මේක ප්‍රායෝගික නැහැ කියලා. විශේෂයෙන්ම ඒකේ තියෙනවා ඉංජිනේරු කාර්මිකයා කියන කාර්මිකයා දරන වෘත්තීය අධ්‍යාපනය පහත් මගින් සිදු පිහිටවන ලද ත්‍රෛතික අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ විද්‍යා ඉංජිනේරු හතරවන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතුයි. ඒ කියන්නේ NVQ හතර තියෙනවා. අපි එදා කිව්වා මේ අද වැඩබිමේ ඉන්න අද ගෙවල් හදන අද එහෙමත් නැත්නම් රජයේ ගොඩනැගිලි හදන අපේ බාසුන් නැ කෙනෙක්ට NVQ හතරේ සහතිකයක් නැහැ. මේක මාස 6ක් ඇතුළත ගත්තේ නැත්නම් හිර කරනවා කියලා කිව්වා. සිරගත කරනවා කියලා කිව්වා මාස 6කින් ගත්තේ නැත්නම්. නමුත් අද වෙනකන් ඒක ප්‍රායෝගිකව කරන්නත් බැරි වුණා. ඒ වගේම අද මේ අමාත්‍යංශය තුලින් ඒ සඳහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා අද මේ ඉදිරිපත් කළා තියෙන අයවැය ලේඛනයෙන් අපිට කිසිම විශ්වාසයක් නැහැ. මොකද මේ රජය ආරම්භ කරද්දී ලක්ෂ 10ක රැකියා ලබා දෙනවා කියලා අද වෙනකොට ඒක ලක්ෂ 4ක් ලබා දුන්නා කියලා කියනවා. නමුත් පසුගිය වර්ෂ 3-4 දිහා බැලුවාම ලක්ෂ 4ක රැකියා ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. අද මිලියන 1.8ට තිබ්බ එක මිලියන 1.4ට රජයේ රැකියාවන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා විශේෂයෙන්ම දැන් අද තියෙන කතිකාව තමයි මහා බැංකුවේ මංකොල්ලය. එතකොට එතනදී අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා එතනින් අයින් කරලා කෙලින්ම දාන්නේ අර ලක්ෂ 10 රැකියා වැඩපිළිවෙලට. ඉතින් අපි අද කියන්න ඕනේ කාරණේ තමයි එදා එතන විශ්වාසයක් නැතුව මේ රටේ තියෙන ලොකුම මූල්‍ය වංචාව වුණා වගේම අද අපේ තරුණයාට ලබා දීලා තියෙන අවස්ථාව මොකද්ද? මේ වගේ හොරෙක් මේ ලක්ෂ 10 වැඩ සටහනට එමත් නැත්නම් ලක්ෂ 10 රැකියා ලබා දීමේ වැඩ සටහනට ඉදිරිපත් කරලා තියෙන එකත් මම හිතන්නේ ගැටලු දහකට කාරණයක්. එනිසා මේ විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ඊයේ වැඳුම් කර කොමිසමට ගිහිල්ලා මේ තමන්ගේ හිතවතා හෙවත් නැත්නම් තමන් යෝජනා කරලා තනතුර ලබා දුන්න අර්ජුන මහේන්ද්‍ර මහත්තයාව මම හිතන්නේ බේර ගන්න කටයුතු කරනවා. නමුත් අද රටේ මුළු ජනතාවම තේරුම් අරන් තියෙන කාරණයක් තමයි මේ ජනතාව හොඳින් දන්න කාරණේ තමයි මේ බැඳුම් කර මගඩිය තුලින් අපේ රටට දැවැන්ත පාඩුවක් වෙලා තිබෙනවා. රුපියල් බිලියන ට්‍රිලියනක් පමණ පාඩුවක් වෙලා තියෙන පමණක් නැමෙයි. ඒ තුලින් අපිට තියෙන අවස්ථාවන් රාශියක් නැති වෙලා තියෙන නිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ අමාත්‍යංශය ඉදිරියේදී තරුණයන්ට සුරංගනා කතා කියන්න
පොයින්ට් ඔෆ් ඕඩර් නඩුව ගෙනියන්න පුළුවන්.
කනකහෙරත් මන්ත්‍රීතුමා ගරු අග්‍රාමාත්‍යතුමා නැති වෙලාවේ ඊයේතුමා කොමිෂන් සභාවට ගිහිල් උත්තර දෙද්දි එතුමා මේ බැඳුම් කරේ කවුරුවත් බේරගන්න ගියාද කියලා කිව්වා. එතුමා මේ තවක්ස කැමැත්තෙන් ගිහිල්ලා එතුමා ඊටමත් හොඳින් ප්‍රශ්නවලට උත්තර දීලා ආවා. එතුමා නැති වෙලාවේ සම්පූර්ණේ වැරද්දක් කරුණාකරලා නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්න ඕන තරම් වෙලාවක එතුමා උත්තර දෙයි ඔකට. එතුමා හැමදාමත් ඉන්නවා. අද විදේශගත වෙච්ච නිසා ඒක නිසා කරුණාකරලා මේ වගේ දේවල් අපහාස කරන්න එපා.
එතුමා ගරු මන්ත්‍රීතුමා ඉඳගන්න දැන් අපි ඔය ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්න වෙලාවේ අපිට අවස්ථාවක් දුන්නොත් අපි කතා කරනවා. නමුත් මේක නැත්ත සත්‍ය අගමැතිතුමා සුව කැපිලා නැමෙන්නේ. එතුමාට කරපු ඉල්ලීමකට අනුව තමයි බැඳුම් කර කොමිසමට යන්න උනේ. ඉතින් ඒ නිසා සුව කැමැත්තෙන් කියලා බොරුව වහගන්න අද ඔබතුමන්ලා තරුණයන්ට හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. වැදිය කලාවකට තියෙන අද විශේෂයෙන්ම හොඳ මේ ඔව් බය නැති අර එක තැනක ගහලා තියෙනවා බය නැති අගමැති කියලා උඩින් දාලා තියෙනවා. කවුද ලියලා වෙන්න ඇති බය නැති අගමැති කියලා. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව කනගාටු වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි බැඳුම් කර කොමිසමෙන් මේ යම්කිසි නීත්‍යානුකූලව මේ හොරු ටික හිරේ දායි කියලා අපි බලාපොරොත්තු වෙනවා කියමින් මේ අවස්ථාවකට ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා බොහොමත් මිසුද.
කනක හේරත් මෙතුමා මේ අග්‍රාමාත්‍යතුමා පිළිබඳව ප්‍රකාශ කරන ඒවා උපහාසාත්මක දේවල් ඉවත් කරන්න කියන එක තමයි හොඳම හිතන්නේ. ගරු මොහන්ලාල් රේරු මන්ත්‍රීතුමා ඉවෝසිය ෆයිලකු ඔව් මොහන්ලාල් රේරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 17ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැසීර්ෂය පිළිබඳ විවාදයට සම්බන්ධ වෙමින් අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. අපි දන්නවා අපේ රටේ ඉතාම වැදගත් මේ රටේ ඉන්න බුද්ධිමත්ම දරුවන් සමූහය පුරුදු පුහුණු කරන ආයතන වන විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ. මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපි බලාපොරොත්තු වෙන මූලික කටයුතු කරුණු ගණනාවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම පසුගිය වසරේ 2016 වසරේ උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රමාණය 160,000ක් පමණ වෙනවා. මෙයින් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගත හැක්කේ සාමාන්‍ය 100ට මීට කලින් ඇතුළත් උනේ 116ක 17ක වගේ ප්‍රමාණයක්. අපි මේ පිළිබඳව ඉතා හොඳින් අවබෝධ කරගෙන ගරු අපේ කැබිනට් අමාත්‍යතුමාගේ ලක්ෂ්මන් ක්‍රියල් මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි පටන් ගත්තා හැම අවුරුද්දෙම 10%කින් වැඩි කරන්න ප්‍රවේශය, විශ්වවිද්‍යාල ප්‍රවේශය. ඒ අනුව අපිට 2015 වර්ෂයේ උසස් පෙළ කරපු දරුවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුණු 25,000කට ආසන්න ප්‍රමාණය දැන් මේ 2015-16 වසර දෙකක් ඇතුළත 2016 වසරේ උසස් පෙළ විභාගය කරපු දරුවන්ගෙන් අපි විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා දරුවන් ප්‍රමාණය රාජ්‍ය විශ්වවිද්‍යාලවලට 30,500 දක්වා වැඩි කරගෙන තියෙනවා. මේක 19%ක පමණ ප්‍රතිශතයක් උසස් පෙළ සමත් වූ ශිෂ්‍ය ප්‍රමාණයෙන්. මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විතරක් නෙවෙයි මේ රටේ සමස්ත තරුණ පරපුර ලබාගත් ඉතාම වැදගත් ජයග්‍රහණයක් විදිහට මම හඳුන්වනවා. මක්නිසාද අපිට මේ වසර දෙකක කාලය තුළ ප්‍රවේශය 5,000කට අහසන ශිෂ්‍ය ප්‍රමාණයකින් අපිට වැඩි කරගන්න පුළුවන් වුණා. එතකොට මේ වැඩි කිරීම සඳහා අපි පාඨමාලා වැඩි කරලා තියෙනවා. එක් එක් පාඨමාලාව සඳහා අපි නැවත උපකුලපතිවරුන් සමග සාකච්ඡා කිරීම හරහා ඒවාට බඳවාගත හැකි ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වැඩියෙන් රැකියාගත කරන්න පුළුවන් පාඨමාලා පරීක්ෂා කරලා ඒවා සඳහා තමයි අපි මේ ප්‍රවේශය වැඩි කිරීම කරගෙන යන්නේ. නැතුව රැකියාගත කරන්නට අමාරු විශේෂේත්‍ර සඳහා නෙමෙයි, ඒ සඳහා ඉතා බුද්ධිමත්ව අපි කටයුතු කාරණා සලස්සලා දීලා මේ අනුව අපි ඇත්තටම 120ක පමණ ප්‍රමාණයකින් මේ වසර දෙක තුල, ඒ කියන්නේ 25,000ක පමණ ප්‍රමාණය 30,000ක් පමණ දක්වා වැඩි කිරීම කියන්නේ 120ක පමණ ප්‍රමාණයකින් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා අපි වැඩි කරගෙන තියෙනවා. දිගින් දිගට අප චෝදනා කරනවා නිදහස් අධ්‍යාපනය නැති කරන්න යනවා, විශ්වවිද්‍යාල නැති කරන්න යනවා, පෞද්ගලිකරණය කරන්න යනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම අපි බුද්ධිය මෙහෙවලා බැලුවොත්, යථාර්ථවාදීව බැලුවොත් අපිට පේනවා අපි රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය අපි ශීඝ්‍රයෙන් වැඩි කරගෙන යනවා. ඇත්තටම අපේ ඉලක්කය වෙන්නේ විවිධ ක්‍රමවේදයන් හරහා 2020 ඉක්මවන විට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ප්‍රමාණය 50,000 පමණ දක්වා වැඩි කරගන්න. එතකොට අපිට මම හිතනවා සෑහීමකටපත් වෙන්න, සතුටකටපත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල නිදහස් විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබිනු සිසුන් සඳහා අපි දන්නවා උපාධි ලබා දීම සඳහා අනුමත පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් තියෙනවා. විශේෂයෙන් නිසි බලධරයා විසින් පරීක්ෂා කරලා ප්‍රමිතිය බලලා ඒ අවසරය නැත්නම් ඒ බලය ලබා දුන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන. මේ ආයතන සඳහා මේ වසරේ සිට ආරම්භ වන පරිදි අපි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. වසර 4ක් සඳහා රුපියල් 108,000 ණය ප්‍රමාණයක් රජය විසින් පොලී රහිත ණය ඒ දරුවන්ට ලබා දෙනවා ලංකා බැංකුව හරහා. එතකොට මේ ලංකා බැංකුව හරහා ලබා දෙන පොලී රහිත ණය ඒ අදාළ පෞද්ගලික උසස් අධ්‍යාපන සපයන්නන්ට ගෙවීම හරහා මේ දරුවන්ට ඇතරම මේ අවුරුද්දේ අපිට 6,400ක පමණ ප්‍රමාණයකට මේ පොලී රහිත ණය දෙන්න පුළුවන්කම තිබුණා. ඒ වුණත් 1,000කට අධික පිරිසක් තමයි මේ අවුරුද්දේ මේ සඳහා ඉල්ලුම් කරලා බැඳිලා තියෙන්නේ. මේ වන විට මේ පාඨමාලා ආරම්භ වෙමින් පවතින එවැනි ආයතන කීපයකම දැනටමත් පාඨමාලා ආරම්භ කරනු ලැබුවා. එතකොට ඔවුන් මේ විශ්වවිද්‍යාලයේ ඔවුන් උසස් අධ්‍යාපන සුදුසුකම් උපාධිය ලැබුවට පස්සේ එතැන් සිට වසර 5ක පමණ කාලයක් තුළ තමන් කරන රැකියාව හරහා ලබා ගන්නා ඒ ආදායමින් මේ ණය ගෙවිය යුතුයි. නමුත් ඔවුන්ට පොලියක් ගෙවන්නට සිද්ධ වෙන්නේ නැහැ. මේක විශාල සහනයක් විතරක් නෙවෙයි, මම හිතනවා අවුරුදු ගණනාවක් තිස්සේ බොහෝ විද්වතුන් අධ්‍යාපනඥයන් විසින් කතා කරමින් හිටපු දෙයක්. රජය විසින් ණය මුදලක් සැපයීම යෝග්‍යයි කියලා මේ උසස් අධ්‍යාපනය ලැබීමට උවමනා කරන දරුවන්ට පෞද්ගලික ආයතන වලින් හෝ මේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා. ඒ සඳහා අපි මූලික වශයෙන් සුදුසුකම් විදියට සලකන්නේ ඉසෙඩ් ලකුණ. ඒ ඉල්ලන ප්‍රමාණය අනුව ඉසෙල් ලකුණේ වැඩිම දරුවන් තමයි අපි තෝරගෙන මේ පහසුකම සලසන්නේ. ඒතර ඒ අනුවත් අපිට මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපි විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය වැඩි කරගන්න. ඒ සඳහා ඇතර විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය අඩුවකට මූලික හේතුව වෙලා තියෙන්නේ මේ විවෘත විශ්වවිද්‍යාලය ලබා දෙන උපාධිය පිළිබඳව තියෙන දුර්මත. ඇතන මේ දුර්මත දුරු කිරීම සඳහාත් ඒ ප්‍රවේශය වැඩිවැඩියෙන් ලබා දීම සඳහාත් අලුත් ප්‍රචාරණ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා අපි විවෘත විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා පවත්වල අමාත්‍යාංශය හැටියට ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා යටිතල පහසුකම් සැපීම සඳහා අපි යම් යම් ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තියෙනවා. ඒ සඳහා ඔවුන්ගේ යෝජනා ක්‍රම යෝජනා අපි එකතු කරගෙන තියෙනවා. ඒ නිසා අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරන්න. අපි විශ්වවිද්‍යාල ප්‍රවේශයේ මේ විදිහට සැලකිය යුතු ප්‍රමාණයකින් මේ දක්වා ඉතිහාසයේ නොවිවිරු විදුර වැඩි කෙරුවා විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගත වෙන කාල පරිච්ඡේදය අඩු කරන්නට කියලා අපි ජනතා විමුක්ති පෙරමුණේ කතා කරපු මන්ත්‍රීතුමා නලින් ඉන්ද්‍රතිස්ස මැතිතුමා යෝජනා කරුවා. ඇත්තටම මේ විශ්වවිද්‍යාලයට දරුවෝ ඇතුළු වෙන කාලය අගෝස්තු දක්වා අපිට ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කරලායි තියෙන්නේ. අපි ඒකට අනුගමනය කරපු ක්‍රියාමාර්ග මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මම මේ වෙලාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාන්ත සිල්වමැතිතුමාට, ඒ වගේම විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්තුමාට ප්‍රියන්ත ප්‍රේම ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මැතිතුමාට ඔවුන්ගේ නොමසුරු සහයෝගය හා උද්‍යෝගය හා කැපවීම තුළින් ඇත්තටම අපට පුළුවන් වුණා මාස ගණනාවකින්, දැන් උදාහරණයකට කියනවා නම් 2015 වර්ෂයේ සති 40ක් ගියා විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්පූර්ණයෙන් කරලා ඉවර කරන්න සති 40ක්. ඒක අපි පහුගිය අවුරුද්ද වෙනකොට සති 36 දක්වා අඩු කරලා මේ අවුරුද්ද වෙනකොට ඒක අපි ඇත්තටම සති 20-21 පමණ දක්වා අඩු කරලා ඒ කාල පරිච්ඡේදයේ අඩකටත් වඩා අඩු කරලා තියෙනවා. ඒ අනුව ඇත්තටම විශ්වවිද්‍යාල ලෑස්තිනම් පාඨමාලා ඉක්මනින් පටන් ගන්න, ඒ සඳහා අවශ්‍ය පරිසරය, ඒ සඳහා අවශ්‍ය නම්ගම්, ඇත්තටම ඒ සඳහා සුදුසුකම් ලැබලා තියෙන ශිෂ්‍යයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වෙනකොට හොයලා දීලා ඉවරයි. එතකොට අපි මේක හැම අවුරුද්දකම මාසෙකින් මාස එකමාරකින් තව අඩු කරගෙන යනවා. මේ සඳහා අපි ඇත්තටම විභාග දෙපාර්තමේන්තුවත් එක්කත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මේ තුනම එකතු වෙලා සාකච්ඡා කිරීම සඳහා මේ දුෂ්කර කාර්යය කිරීම සඳහා අපි විශාල වෑයමක් දරලා අපි එතනට පැමිණෙමින් තියෙනවා කියන එක මම විශේෂයෙන් නලින්ද ඉන්දතිස්ස මැතිතුමාට මතක් කරන්න සතුටුයි. මේ සඳහා
ඇත්තටම මැතිතුමා ඔබතුමාට තව විනාඩි 5කින් එකෙන් 20ට නවත්වන්න පුළුවන් නම් අපිට ඒතකොට ඉරන් මැතිතුමාගේ විනාඩි 10 ගන්න පුළුවන්. නැත්නම් ඔබතුමා දිගටම යනවා නම් ඔච්චරක් කියලා කතා කරයිද? 5 minutes in, can you finish in 5 minutes?
No, can't.
No, you won't say 8, that will go take you for 23 can 8 minutes or no?
At least 18 minutes. Yeah.
So you will only have then 8 minutes. Another 8 minutes to go, is it?
If I stop and start to speak?
No. එක්ක ඔබතුමා විනාඩි 8ම ගන්නවා නම් ඔබතුමා එතුමාට කතා ගන්න බැරි වෙනවා.
ආහා.
එහෙනම් විනාඩි 5ෙන් නැවතුත් විතර අපිට ගිනියන්න පුළුවන්.
I'll speak.
You'll speak till 23. Okay.
මේ සඳහා අපි මේ සිසු ප්‍රවේශ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට නව කාර්ය මණ්ඩලයක් බඳවාගෙන ඔවුන්ට අමතර සේවා පහසුකම් ලබලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ප්‍රවේශයේ අන්තර්ජාලය හරහා ආයතුම් කිරීම online ආයතුම් කිරීම හරහා විශාල කාලයක් හා පිරිවැයක් අපට ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඒකෙන් වැරදි හුඟක් අඩු වුණා. ඒ විතරක් නෙමෙයි ආයතුම්පත් පිරිවීම සඳහා දිවයින පුරා නැනසල් ආදී නොයෙක් තැන් නොමිලේ මේ ආයතුම්පත් පුරවන්න මේ අපේක්ෂකයන්ට අපි අවස්ථාව සලසලා දුන්නා. ඒ අනුව සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල 2017 වර්ෂයේ සිට සෑම වසරම ඔක්තෝබර් පළවෙනිදා පටන් ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් සමග අපි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අගෝස්තු දක්වා ඉස්සරහට ගේන්න පුළුවන් වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව අපිට එකඟ වුණොත් එහෙම උසස් පෙළ විභාග ප්‍රතිඵල තව මාසයක් දෙකකට ඉස්සෙල්ලා ඉවර කරන්න. විශේෂයෙන් නැවත ලකුණු කිරීම සඳහා ආයතනපත් කරන අය එක්කත් එක්ක එකතු වෙලා ඒ විශ්වවිද්‍යාලවලින් විශේෂයෙන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ඉක්මන් කරන්න පුළුවන් නම් අපිට විශ්වවිද්‍යාල ප්‍රවේශයත් කඩිනම් කරන්න පුළුවන්. අපි මේ වසරේ ලබන වසරේ මේ සඳහා සාකච්ඡා ආරම්භ කළා විභාග දෙපාර්තමේන්තුවත් එක්ක. තවදුරටත් මේක ඉදිරියට ගෙන යන්න අපිට කතා කරන්න පුළුවනි. ඒ ප්‍රවේශයේ පැත්තෙන් ගත්තොත් අපි ලබලා තියෙන ප්‍රගතිය මම හිතනවා ඉතාම ප්‍රශංසනීයයි කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් ගුණාත්මක භාවය. අපි දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහාත් ඒ නියාමනය කිරීම සඳහාත් ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහාත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ විශේෂයෙන් පවතිනවා ස්ටෑන්ඩිං කමිටි එකක් විශේෂයෙන් තත්ත්ව ගුණාත්මක භාවය තහවුරු කිරීමේ ඒ ස්ටෑන්ඩිං කමිටිය. හැබැයි දැන් අපි ඇත්තටම මේ ස්ටෑන්ඩිං කමිටි එක පවතින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්ම සමන්විත කණ්ඩායමක් හරහා. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඇතර මේ කොමිෂන් සභාවම වුණත් පිළිගන්නවා මේක අපේම අය අපේම ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමේ තේරුමක් නෑ. මේකට පිටස්තරය සම්බන්ධ වෙනුන. මේකට ඊට වඩා ස්වාධීන කණ්ඩායමක් විනිවිද පෙනෙන භාවයක් තියෙනවා නම් හොඳයි කියලා. ඒ විතරක් නෙවෙයි මෑත කාලේ අපි දන්නවා මේ රටේ ඇතිවෙච්ච විවිධ උසස් අධ්‍යාපනය සපයන ආයතන පෞද්ගලික ආයතන ගණනාවක් තියෙනවා. ඒ වගේම පිටරට විශ්වවිද්‍යාලවලින් දෙන උපාධි ගණනාවක් මේ රටේ පිරිනමනවා. මේවා අතර සම්බන්ධතාවය මොකද්ද? මොන උපාධියද වැඩි හොඳ? මොන උපාධියද වැඩි ගුණාත්මක භාවයක් තියෙන? මේව හොයන්න කිසිම ආයතනයක් නැහැ. මේ ඔක්කොම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒ ස්ටෑන්ඩිං කමිටි එකට හොයන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ සඳහා ඉතාම අදාළ වන්නේ මං හිතන්නේ නලින්ද ඉන්දතිස්ස මැතිතුමා මේ ගැනත් කතා කරුවා. අපි මේ වෙනකොට කෙටුම් පත හදලා ඉවරයි. මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන තත්ත්ව පාලනය කිරීමේ හා තත්ත්ව සහතික කිරීමේත් ප්‍රතිතනය කිරීමේත් කොමිසමක් ඉන්ඩිපෙන්ඩන්ට් ක්වලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රෙඩිටේෂන් කමිෂන් විල් බි ස්ටැබ්ලිෂ්ඩ් බයි නෙක්ස්ට් ඉයර්. ඉතින් අපි මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට මේ කෙටුම් පත තියෙන්නේ නීතිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ. අපට අවශ්‍ය අනුමැතිය ලැබුණට පස්සේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාවේ අනුමැතියත් එක්ක අපිට ලබන අවුරුද්දේ මැද වෙනකොට අපි හිතනවා ජූනි ජූලයි වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ කොමිසම පිහිටවන්න. මේ කොමිසම සම්පූර්ණයෙන් ස්වාධීන කොමිසමක්. මේක මේකේ කෙටුම් පත බැලුවහම මේකේ නීතිය බලනකොට තමුන්නාංශලාට තේරේවි. මේ නීතිය ආවහම ඒ පත්කරන කොමිසම පත්කිරීමේදී පවා දේශපාලන ඇඟිලි ගැසීම ඉතාම අඩු වෙන විදිහට තමයි ජනාධිපතිතුමා විසින් පත්කරන කොමිසමක්. ඒ කොමිසම වග කියන්නේ කැබිනට්ටුවට පමණයි. ඒක ඇමතිවරයෙකුට නෙවෙයි. ඒ කැබිනට්ටුවට පමණක් වග කියන කොමිසමක්. එතකොට මේ කොමිසම ඉතාම මේකට අපි පත් කරන්නට ඕනේ මේ තත්ත්ව පාලනය පිළිබඳවත් ප්‍රතිතනය ඇක්‍රෙඩිටේෂන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තියෙන හොඳ සුදුසුකම් තියෙන ආචාර්ය මහාචාර්යවරුන්. මම හිතන සමාජයට අපිට පුළුවන් නම් විදේශීය සේවය ලබා ගන්න ලෝක බැංකුව වගේ හරහා. මම හිතන අපිට වඩාත් ස්වාධීන භාවයක් ඒක බලන් ඉන්න අයින්ට දකින්න පුළුවන් කියලා. එතකොට මේ කොමිසම බලන්නේ තත්ත්ව සහතික කිරීම හා ප්‍රතිතනය කිරීම පමණක් නොවේ. මේ කොමිසම විසින් පරීක්ෂා කරනු ලබනවා ඇත්තේ ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ කවර මට්ටමක විවිධ උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙනවාද යන්න. ඒ කියන්නේ SLQF කියන අපි අලුත් සුදුසුකම් රාමුවක් හඳුන්වලා දීලා තියෙනවා. මේ දක්වා අපි දන්නවා NVQF නැත්නම් වෘත්තීය ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව තිබුණා මට්ටම් 7කට වෙනකම්. අපි අලුත් සුදුසුකම් රාමුවක් හදලා තිනවා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව, ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් which has 12 levels. මේකේ තියෙන මට්ටම් 12ක්, 12 වෙනි මට්ටම ආචාර්ය උපාධිය, 5 වෙනි මට්ටම තමයි සාමාන්‍ය උපාධිය. දැන් අපේ රටේ දේශීය හෝ විදේශීය කවර උපාධියක් හෝ උසස් අධ්‍යාපන සුදුසුකමක් පිරිනැමුවත් ඒ පිරිනමන උපාධිය හෝ සුදුසුකම කවර මට්ටමක තිබෙනවද කියලා ඉවරලා සහතික කිරීමේ මේ කොමිෂමට බාර වෙනවා. මේ කොමිෂමේ අංශ දෙකක් තියෙනවා. තත්ත්වපාලනය හා ප්‍රතිතනය කිරීමේ අංශ එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ කවර මට්ටමක අප රටේ ලබා දෙන විවිධ සුදුසුකම් පවතිනවාද නැත්නම් ඒ විතරක් නෙවෙයි විදේශීය සුදුසුකම් පවා මොන මට්ටමකද තියෙන්නේ කියන එක පිළිබඳව සහතිකකරණය කරනු ලබන්නේ මෙන්න මේ කොමිසම. මේ කොමිසම ස්වාධීන කොමිසමක් වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. මේ කොමිසම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තිබුණොතින් නලින්ද ඉන්දතිස්ස මැතිතුමා යෝජනා කරුවා වගේ ඒකෙන් වෙන්නේ නැවතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂයෙන් බලනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල නිසා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමේදී යමෙකුට තර්ක කරන්න පුළුවන්. එහෙම නොවුනත් එතන යම්කිසි නැඹුරුවක් තියෙන්න පුළුවන් කියලා. It can be biased towards state universities. So therefore, it is more appropriate this commission to be an independent commission. මේක එතකොට ඒ විතරක් නෙවෙයි. දැන් මේකෙන් පරීක්ෂා කරනු ලබන්නේ අනිවාර්යයෙන්ම ගුණාත්මක භාවය, ප්‍රතිතනය හා SLQF රාමුව ගැන විතරයි. ඒකට විශේෂයෙන් නලින්ද ඉන්දතිස්ස මැතිතුමා කිව්වා වගේ මේකෙන් මේ කොමිෂමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පාගා දමනු ලබන්නේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මූලික බලාපොරොත්තු අරමුණ ඉලක්කය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලට ප්‍රතිපාදන බෙදන්නේ මොන මට්ටමකින්ද, මොන විදිහට ප්‍රතිපාදන බෙදන්නේ, ඒවයේ සමස්ත පාලනය. ඒ සමස්ත පාලනය මොන විදිහෙන්වත් මේ කොමිෂමට පැවරෙන්නේ, ඒක සම්පූර්ණ තේරුමක් නැති ප්‍රකාශයක්. මේ කොමිෂමෙන් කරනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුළු අපේ රටේ සියලු උසස් අධ්‍යාපන සුදුසුකම් වල ගුණාත්මක භාවය පරීක්ෂා කරලා ඒවා මොන මට්ටමේ තියෙනවද කියලා ඉවරලා මේ උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන දරුවන්ගේ ආරක්ෂාව විතරක් නෙමෙයි අනාගතයේ මොන මොන ආයතනද උපාධි ලබා දීමට සුදුසුකම් ලබන්නේ කියන එක මීට පස්සේ සිදු කරනු ලබන්නේ මේ මේ කොමිෂම පිහිටුවාට පස්සේ. ඒක සිදු කරනු ලබන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ නිසි බලධරයා විසින් නෙමෙයි මේ කොමිෂම මගින්. එහෙම වුණාම අපිට වඩාත් නිවැරදි තහවුරුවක් ලබා ගන්න පුළුවන් අලුතෙන් උපාධි ලබා දීමට ඒ බලය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියම නියාමනයකට යටත් වෙනවාද, ඔවුන් මොන විදිහට ඒව ආරම්භ කරන්නේ, ඒව ආරම්භ කරන තැන ඉඳලම නියාමනයක් කිරීමේ බලය මේ කොමිසමට අපි පවර්ලා දීලා තියෙනවා. එතකොට ඒ ගුණාත්මක භාවය පිළිබඳ අපි මහ විශාල ප්‍රගතියක් මේ දක්වා උසස් අධ්‍යාපනය නොවිවිරු ප්‍රගතියක් විශේෂයෙන් ලක්ෂ්මණ කිරියල් ඇමතුමාගේ ඒ නියාමනය යටතේ අපි සිදු කරලා තියෙනවා. ඒ නිසා ගුණාත්මක භාවය අපි තව අවුරුද්දක් දෙකක් යනකොට මේ සමස්ත උසස් අධ්‍යාපන පද්ධතියේ මේ රටේ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් විනිවිද භාවයක් හා මම හිත සෑහීමකට පත් වෙන්න පුළුවන් තැනකට අපිට ගේන්න පුළුවන් වේවි කියලා. ඊළඟට අපි විශ්වවිද්‍යාල පද්ධතියේ අදාළත්වය, ඒ කියන්නේ අපි ලබා දෙන සුදුසුකම් මොන විදියටද රැකියාව වෙනද පුළට ගැලපෙන්නේ කියන එක අපි බලන්නට ඕනේ. ඉතින් මේ සඳහා අපි මූලික වශයෙන් අපි ඇති කරලා තියෙන ක්‍රමය තමයි සෑම විශ්වවිද්‍යාලයකම අවට ප්‍රදේශයේ තියෙන කර්මාන්ත දේශීය ව්‍යාපාර ඔවුන් එක්ක මේ විශ්වවිද්‍යාල සම්බන්ධ කිරීම සඳහා විශ්වවිද්‍යාල තුළ සෙල් එකක් ඇති කිරීම. ඒ සෙල් එක ඇති කිරීම හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධය ගොඩනගලා ඒ රටේ පවතින විවිධ ආදායම් උපදවන ඉන්ඩස්ට්‍රීස් වලට, කර්මාන්ත වලට, ව්‍යාපාර වලට වුවමනා කරන උපාධිධාරීන්, ඒ කියන්නේ රටේ ආර්ථික ගොඩනැගීමට වුවමනා උපාධිධාරීන් විශ්වවිද්‍යාල හරහා බිහි කර ගැනීමට, මේ විදිහට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අනාගත ප්‍රගතිය කරා අපි ගමන් කරමින් පවතිනවා කියන එක සතුටින් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
දායි ගරු ජේසී අලවතු වල මතුතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම අද දිනේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක් සම්බන්ධයෙන් කාර්ක සභා අවස්ථාව විවාදන වෙලාවේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයත්, ඒ වගේම නිපුණතා සංවර්ධන වෘත්තිය පුහුණු අමාත්‍යාංශයත්, මේ අමාත්‍යාංශ දෙකම ඉතාමත් වැදගත්. නමුත් අපිට තියෙන කාල සීමාව ඉතාමත් කැටි නිසා මම මතක් කරන්න ඕනි විශේෂයෙන්ම උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කරන කරුණුවලින් මහා මාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කාලය මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු අමාත්‍ය කිරියල් මැතිතුමා ගේ මැදිහත්වීම විශේෂයෙන්ම මේ රජයේ ප්‍රමුඛතා කාර්යයක් හැටියට සලකලා මධ්‍යම අධිවේගී මාර්ගය වැඩකටයුතු කඩිනම් කරලා ක්‍රියාත්මක කිරීම අපිට සතුටු කරුණක්. විශේෂයෙන්ම මේ මාර්ගය තුළින් අපිට පළාත් හතකට යන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් මාර්ගයක්. විශේෂයෙන්ම කුරුණෑගල දක්වා කෙරෙන පළවෙනි අදියරත්, ඒ වගේම ඊට පස්සේ මහනුවර දක්වා කෙරෙන අදියරෙදිත් ඉතාමත් වැදගත් මාර්ගයක් හැටියට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ පළාතේ දකුණු පළාත් මාර්ගයේදී ඇත්තටම යන්න පුළුවන් පළාත් දෙකකට විතරයි. මේකෙදි ඉතිරි පළාත් 9ටම යන්න අවශ්‍ය පහසුකම ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ මාර්ගයේ අපි මේ කුරුණෑගල දක්වා කෙරෙන කටයුත්ත තවදුරටත් ඉස්සරහට දඹුල්ල දක්වා දීර්ඝ කරන්න කියන ඉල්ලීම අපි කරනවා. මොකද ඒකේ තුලින් අපේ උතුරු පළාතට, නැගෙනහිර උතුරු මැද පළාතට යාමට ඉතාමත් පහසු වෙනවා. ඒක ඉතාමත් වැදගත් කියන එකත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම මේ මාර්ගයේ වැඩ කටයුතු වලට යම් යම් බාධා ඉදිරිපත් වුණු වෙලාවේ ඔබතුමා ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. විශේෂයෙන්ම වන්දි ලබා දීමේ කටයුතු සම්බන්ධයෙන් අලව්ව ප්‍රදේශයේත් කුරුණෑගල ප්‍රදේශයේත් ඇතුණු තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත් යහපත් ප්‍රචාර දැක්වීම පිළිබඳ අපි ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ පිරිස් අමාත්‍යාංශයට ගෙනල්ලා එයාට ඒ ප්‍රශ්නවලට සාධාරණව සවන් දීලා ඒ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ මාර්ගය සම්බන්ධයෙන් තවදුරටත් එන යම් යම් බාධක කඩිනමින් අපි ඉවත් කරගෙන 20යි 20 වෙනකොට විශේෂයෙන්ම කුරුණෑගල දක්වා මේ අධිවේගී මාර්ගය අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි අපේ ප්‍රදේශය තුළ ඒ ක්‍රියාත්මක කරන වැඩ කටයුතු අපි ලබා දෙනවා කියන එකත් මතක් කරමින්, ඒ වගේම නුවර දක්වා ගලගෙදර දක්වා යන අධිවේගී මාර්ගයේ වැඩි කොටසක් කිලෝමීටර් ප්‍රමාණයක් යන්නේ මගේ ආසනේ මාවතකම හරහා. ඒක ඉදන් මම ඔබතුමාට මතක් කරන්න කැමැති විශේෂයෙන්ම මාවතගමට පියුසුම් මාර්ගයක් අත්‍යවශ්‍ය වෙලා තියෙන තත්ත්වයක් තුළ දැනට සකස් කළ තියෙන සලස්ම අනුව ඒ පියුසුම් මාර්ගයක් මාවතකට නොමැතිවීම මම හිතන්නේ විශාල අඩුපාඩුවක්. ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම මාවතම නගරයට ඒ කිලෝමීටර් 8ක් 10ක් තියෙන ප්‍රමාණය තුළ පියුසුම් මාර්ගයක් ලබා දෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. එක පැත්තකින් අද මේ වන විට මේ මාර්ගය තුළින් මාවතකමට ඒ පියුසුම් මාර්ගය ලැබෙනවා කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. ඒ තුළ විශේෂයෙන්ම අපි ආයෝජන කලාපයක් හැටියට අපේ ප්‍රදේශයේ මධ්‍යම සහ වයඹ පළාත් දෙකම සම්බන්ධ කරන ආයෝජන කලාප එන්නේ මාවතකමට. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කොට සලකලා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ දෙන්න කියලා ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම මහා මාර්ග සම්බන්ධයෙන් කතා කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාවතකම සිට බරන්දන හරහා කැපිටිගල දක්වා තියෙන මාර්ගයේ ඒ මාර්ගයේ විශේෂයෙන්ම කිලෝමීටර් 4.5ක් වැඩ අතරමඟ එහෙම නැත්නම් කොටසක් කරලා නතර වෙලා තියෙනවා. ඒ මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඒ මාර්ගයේ RDA පාරත් ඉතාමත් ඉක්මනින් සකස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් අපි ඉතාමත් අගේ කොට සලකනවා. මොකද RDA සියලුම් පාරවල්ලාගේ අපේ පළාතේ කාපට් ව්‍යාපෘති ආරම්භ කළ සමහර ඒවා අවසන් කරලා තියෙනවා. මේ කොටස තමයි ඉතුරු වෙලා තියෙන කොටසක්. ඒ වගේම කුමුක් ගැටේ සිට හිරිපිටිය හරහා ගණේවත්තේ සිට වාරියපොළ දක්වා තියෙන කිලෝමීටර් 22ක් RDA පාර සඳහාත් යම් වැඩපිළිවෙළක් යොදලා කාපට් ව්‍යාපෘතියකට ඇතුල් කරනවා නම් ඉතාමත් වැදගත් කියලා මතක් කරනවා. මොකද ඒ මාර්ගය ඉතාමත් අබලන් තත්ත්වයේ තියෙන්නේ. මම හිතන්නේ RDA පාරවල් වලින් අපේ ප්‍රදේශයට සම්බන්ධ මේ පාරවල් දෙක විතරයි අද කාපට් ව්‍යාපෘති වලට ඇතුල් වෙලා නැතුව ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා කඩිනමින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා නම් මුදල් ප්‍රතිපාදනය වෙන් කළ දෙනවා නම් ඉතාමත් වැදගත් කියලා මතක් කරනවා. ඒ වගේම අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දීර්ඝ කාලයක් අපි බලාපොරොත්තු වෙලා හිටියා වයඹ පළාතේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම. ඒ සඳහා ඔබතුමා ගිය අවසරේ අපි මුල්ගල් තැබුවා. ඒ සඳහා මිලියන 3000 ගණක් ඔබතුමා වෙන් කරලා ඒ අවශ්‍යතාවය ඉටු කර දීම සඳහා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශයට විශාල සහයෝගයක් අපිට ලබා දෙනවා වැඩ කටයුතු කිරීමේදී ග්‍රාමීය මාර්ගවලටත්. ඒ පිළිබඳව අපේ කෘතවේදීත්වය ඔබතුමාට පළ කරමින් වෙලාව ලබා දීම පිළිබඳව නියෝජ්‍ය කතානායකතුමාට අපේ ස්තුති ප්‍රකාශ කරමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
තයි කාරක සභා අවස්ථාව දිවහාරක සඳහා පස්ව එක දක්වා සිටිනවා.